කාරක සභා වාර්තා පිළිගැන්වීම විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ක්‍රිෂාන්ත අබේසේන මහතා විසින් පිළිගැන්වීම.
විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම කරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පෙත්සම් දෙකයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහල් අබේසිංහ මහතා.
ගරු කතානායකතුමනි, නෑබඩ වරකාගොඩ පහල කරන්නාගොඩ අංක 96 ඇල ඉරක් 3 ඇල ඉරක් A ධර්ණ ස්ථානයේ පදිංචි එම්.ඒ. නිශාන්ත කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා පෙත්සම් 7යි.
ගරු කතානායකතුමනි, මිනුවන්ගොඩ පත්තඬුවන අංක 97 C ධර්ණ ස්ථානයේ පදිංචි D සමන්ත පෙරමුණගම් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ගම්පහ පහළගම ජායලපාර අංක 106 A ධර්ණ ස්ථානයේ පදිංචි H.A. අනුර ප්‍රිජස්පේශාන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මාකවිට තම්මිත අංක 194 ධර්ණ ස්ථානයේ පදිංචි K.A.D. වික්‍රමාර්චි වික්‍රමසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ගම්පහ මොරගොඩ අංක 19 A ධර්ණ ස්ථානයේ පදිංචි M.W. පාලිත ධනපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මිනුවන්ගොඩ පමුණුව අංක 166 A1 ධර්ණ ස්ථානයේ පදිංචි රසිකා ත්‍රිශාන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, උඩුගම්පල දොරණගොඩ අංක 125 A1 ධර්ණ ස්ථානයේ පදිංචි S.A. අනුර පියශාන්ත ප්‍රියන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, සහ හේයන්තුඩුව ඔබවත්ත අංක 545-5 ධර්ණ ස්ථානයේ පදිංචි Y.R. වජිර ප්‍රේමවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා පෙත්සම් 5යි.
ගරු කතානායකතුමනි, අංක 1 කුරුණෑගල පාර ගලගෙදර උණපත යාය අංක 185 B ධරණ ස්ථානයේ පදිංචි ජී.ජී. සුභද්‍රා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, අංක 2 කුණ්ඩසාලේ වරාපිටියේ විදුරුගේවත්ත අංක 9 D ධරණ ස්ථානයේ පදිංචි ජී.එම්. ලයනල් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, අංක 3 මහනුවර අස්ගිරිය පොලිස් නිවාස අංක 77-5 A2 ධරණ ස්ථානයේ පදිංචි P.R.S.D.W.M.N. ලක්ෂ්මී පලිපාන මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, අංක 4 හොඩියාදෙනිය කොටගල්වලු අංක 90 ධරණ ස්ථානයේ පදිංචි R.D. වසන්තා කුමාරි අනුරුද්ධිකා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ අංක 5 හන්තාන පැරඩයිස් පාර්ක් අංක 51 ධරණ ස්ථානයේ පදිංචි S.W. තිලකරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගීතා හේරත් මහත්මිය පෙත්සම් 2යි.
ගරු කතානායකතුමනි, මහව රන්දෙනිගම ජේ.පී. මන්සිල්යන් ලිපිනෙහි පදිංචි ඒ. පකීර් මිදීන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ කෝංඇව ඉහළ නෙත්තිපෙළගම පිස්කල් නිවස යන ලිපිනෙහි පදිංචි පී.එම්. මුතුමැණිකා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි. ස්තුතියි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහමුද් ෆයිසල් මහතා පෙත්සම් 2යි.
ගරු කතානායකතුමනි, කුරුණියම්පිටියේ කල්පිටියේ පාර අංග 20 දරණ ස්ථානයෙහි පදිංචි M.H.M. රාවි මහතාගේ ලැබුණු පෙත්සමක් සහ උත්තලම පාලාවිය නාගවිල්ලු එරිකලමිටි අංග 107 A ධරණ ස්ථානයෙහි පදිංචි M.Y.M. මාහිර් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික ජී.ඩී. සූර්යබණ්ඩාර මන්ත්‍රීතුමා අපේ ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ආරක්ෂක නියෝජ්‍යමතුමා ආරක්ෂක කවුන්සිලයට සහභාගි වෙලා ඉන්නවා. ගරු මන්ත්‍රීතුමා කැමති නම් මට පිළිතුර කියවන්න පුළුවන්. එහෙම නැත්නම් එතුමා ඉන්න වෙලාවක අතුරු ප්‍රශ්නත් සහිතව මේ ප්‍රශ්නය අහන්න අවස්ථාව හදලා දෙන්න පුළුවන්.
ගරු කතානායකතුමනි, ගරු ආරක්ෂක නියෝජ්‍යමතුමා ඊළඟට පාර්ලිමේන්තුවේ ඉන්න දවසක මට කඩිනමින් මේ ප්‍රශ්නය එතුමාගෙන් අහන්න අවස්ථාවක් ලබා දෙනවා නම් කැමැතියි.
ගරු ඕෂානි උමංගා මන්ත්‍රීතුමිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු ඇමතිතුමනි, මම අහනවා A1 සිට A6 දක්වා ප්‍රශ්න ටික.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය තමයි අහන්නේ ශ්‍රී ලංකාවේ නව කර්මාන්තපුර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේද කියන එක. ඔව්, නව කර්මාන්ත පුර කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ දැනටමත් වැඩ ආරම්භ කරලා තියෙන අලුතැපොළ, දඹුල්ල, සඳමල්ගම, සූර්යවැව සහ රයිගම කියන කර්මාන්ත පුරවල සංවර්ධන කටයුතු 2025 අවසන් වන විට නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නව අංශ පදනම් කරගත්ත නිෂ්පාදනයකට කර්මාන්ත පුරයක් හැටියට කර්මාන්ත පුර කිහිපයක් හඳුන්වලා තියෙනවා. විශේෂිත කර්මාන්ත පුර ඉංගිරිය, රයිගම් මිල්ලනිය, අදියර 2, වාලච්චනේ, පුලියංකුලම, ආරච්චි කට්ටුව, තිහගොඩ, මාවතගම, ඇලියාපත්තුව සහ දිංගිරිය ප්‍රදේශ ආවරණය කරමින් අක්කර 370ක භූමි ප්‍රමාණයකින් යුක්තව නව කර්මාන්ත පුර 9ක් අමාත්‍යාංශය යටතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම කංකසන්තුරේ අපි නව කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට මේ වෙනකොට සැලසුම් කළා තියෙනවා. කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ මේ වන විටත් වැඩ ආරම්භ කරලා ක්‍රියාත්මක කරමින් තිබෙන සැලසුම් කළ තියෙන කර්මාන්ත පුර 6ක් තියෙනවා. ගාල්ල ඇල්පිටිය කාර්මික ජනපදය, මාතර කඹුරුපිටිය කාර්මික ජනපදය, හම්බන්තොට වීරකැටිය කාර්මික ජනපදය, කළුතර දොඩංගොඩ කාර්මික ජනපදය, මහත්නුවර පොත්තපිටිය කාර්මික ජනපදය සහ මඩකලපුව වාලච්චනේ කාර්මික ජනපදය. මෙම කාර්මික ජනපදවලට අදාළ පිඹුරුපත් සකස් කිරීම, ඉඩම් අත්පත් කර ගැනීම සහ අදාළ ආයතන වලින් අනුමැතියන් ලබා ගැනීම කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. තුන්වෙනි ප්‍රශ්නේ තුමි අහන්නේ කර්මාන්ත පුරවල කල්බදු පවදනම් මත කර්මාන්ත ස්ථාපිත කිරීමේදී විවිධ ආයතන වලින් අනුමැතිය ලබා ගැනීම නිසා ආයෝජකීන්ට විශාල කාලයක් ගතවනවද කියන එක. ඔව්, පිළිතුර ඔව්. ඊළඟ ප්‍රශ්නේ, එසේනම් මෙම කාලය ප්‍රමාදය වළක්වා ගැනීමට ගන්න ක්‍රියාමාර්ග. ගරු කතානායකතුමනි, දීර්ඝ කටයුත්තක් මේක. විශේෂයෙන්ම කර්මාන්ත ව්‍යවසාය අමාත්‍යාංශ විසින් මේ කර්මාන්ත පුර සියල්ලම ස්ථාපිත කරලා තියෙන්නේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඉඩම් පෙර සංස්කරණ කොමිෂන් සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය හිමිකාරීත්වය දරන ඉඩම්වල. ඒ වගේම ඒ ඉඩම් ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධනය කරලා ජාතික ආදායමට එකතු කරන සැලැස්මක් යටතේ තමයි ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ආයෝජකයා විසින් ව්‍යාපෘති ආරම්භ කිරීමට ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වලින් 75% සම්පූර්ණ කරාට පස්සේ කල්බදු ගිවිසුම සකස් කිරීමේ කටයුතු ආරම්භ කරනවා. අදාළ ආයතනය වෙත ඒ දැනුම් දීලා ව්‍යාපෘතිය නිෂ්පාදන කටයුතු ආරම්භ කරාට පස්සේ තමයි ගිවිසුම අත්සන් කිරීම කටයුතු අමාත්‍යාංශය එකතාවේ ලබා දෙන්නේ. මේ නිසා ඇතිවන මේ ක්‍රියාවලිය, බදුවප්පු සැකසීමේ ක්‍රියාවලිය ඇමුණුම එක හැටියට ඉදිරිපත් කළ තියෙනවා. අදියර 15ක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒක මම හැන්සාඩ් වාර්තාවටත් සභාගත කරන්නත් ඉදිරිපත් කරනවා. දැන් මේ ක්‍රියාවලිය පහසු කර ගැනීම සඳහා අපි කර්මාන්ත පුර මට්ටමින් ජංගම සේවා කටයුතු ආරම්භ කරන්නත්, ඒවා අමාත්‍යාංශය හැටියට සම්බන්ධීකරණය කරලා අදාළ ආයතන ඔක්කොම කැඳවලා කාලය කෙටි කර ගන්න කටයුතු කරනවා. මේ වෙනුවට ලබා දීලා තියෙන බදුවප්පු ප්‍රමාණය 206ක්, බදුවප්පු සකස් කිරීමට ඇති ප්‍රමාණය 176ක් වෙලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේ, එතුමි අහන්නේ ඒකටම අදාළව අදාළ ආයතන ඒකාබද්ධ කළ පහසු ක්‍රමවේදයක් සකස් කරනවද කියන එක. ඔව්, දැනට අපි අපේ අමාත්‍යාංශය හැටියට මේ කටයුතු අධ්‍යයනය කරන්න ඉන්වෙස්ටර් ෆැසිලිටේෂන් කමිටි එකක් පිහිටවලා තියෙනවා. මේ කමිටුවේ නිර්දේශ අනුව අපි බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි, ඉඩම් වෙන් කර දීමෙන් පස්සේ, ඉඩම් වෙන් කර දීම දින 22ක් ඇතුළතත්, බදුවප්පු සකස් කිරීමේ ක්‍රියාවලිය දින 62ක් ඇතුළතත් සම්පූර්ණ කරලා නිර්දේශ ලබා දෙන්න කටයුතු කරන්න. ඉතින් ගතවන කාලය, එතකොට එතුමි අහන්නේ 6 වෙනි ප්‍රශ්නේ, ක්‍රමවේදය තුළ කාලය සීමා කරන්න පුළුවන්ද කියන එක. ඔව්, කාලවකවානුව හැටියට දින 22කුත්, අවසානයේදී දින 62කුත් දක්වා කාලය කෙටි කරන්න අපිට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.
ගරු ඇමතිතුමනි, අතුරු ප්‍රශ්න 1, බදුවප්පුවක් ලබා ගැනීමේදී ගතවන කාලය දීර්ඝ වීම නිසා එකතු වන බදු ප්‍රමාණය මත එකවර දැරිය නොහැකි විශාල ප්‍රමාණයක් ගෙවන්න ආයෝජකයට සිද්ධ වෙනවා. ඒ නිසා කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවයකට ලක්වීම මෙන්ම බදු ඔප්පුව ලබා ගැනීම සඳහා සමහර ආයෝජකයන් වසර 15-20-25 වගේ කාල සමහර ආයෝජකීන්ට ගත වෙලා තියෙනවා. ඒ කාලය තුළ ඒ තමන්ට තව නිෂ්පාදනයකට යන්න ව්‍යාපාරය එක්ස්පෑන්ඩ් කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා තියෙනවා. මොකද බැංක එකකට ගිහිලා ලෝන් එකක් ගන්න ඇප්ලයි කරාම සෙකියුරිටි එකක් විදිහට තියන්න විදිහක් නැහැ මේ බදු ඔප්පුව නොමැතිකම නිසා. ඒ සම්බන්ධව ඔබ අමාත්‍යංශයේ විසින් ගත් ක්‍රියාමාර්ග ගැන තිබෙනවද? එහෙනම් මේ මොනවාද කියන එක දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, ඒක ඇත්ත. මේ නිසා ගත වෙන කාලේ වැඩි වෙනකොට සමහර අය පළවෙනි කර්මාන්තපුරයට ආපු කෙනා නෙමෙයි දැන් කර්මාන්තපුරේ ඉන්නේ. ඒක නිසා කර්මාන්තපුරවල බොහෝ වෙලාවට ව්‍යාපාර ආරම්භ කරන ධෛර්යය නැති වෙලා තියෙනවා. දැන් සමහර එතුමිය කිව්ව ආකාරයටම 2019 ආරම්භ කරපු කර්මාන්තපුරේ බදු කරේ ලැබිලා නැහැ තාම සමහර අයට. ඒක නිසා දැන් ව්‍යාපාරේ කර්මාන්ත බවට පත් වෙලා තියෙන්නේ වෙන අයට පවරන එක. සමහර අය ඉන්නවා කර්මාන්තයක් ආරම්භ කරන්නේ නැහැ. ඔවුන් වෙන අයට පවරන එක තමයි කර්මාන්ත බවට පත් කරගෙන තියෙන්නේ. ඒක නිසා දැන් අපිට හොයාගන්න බෑ සමහර තැන්වල ඉන්න ඇත්ත කෙනා කවුද කියලා. එහෙම ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒක නිසා තමයි මම කලින් කිව්ව ආකාරයට බදු කර ඉතා ඉක්මනින් ලබා දෙන ජංගම සේවා අපි ආරම්භ කරනවා. අදාළ ආයතනත් කැඳවලා මේක අර සංකීර්ණ ක්‍රියාවලියක් වෙලා තියෙන්නේ. ගරු කථානායකතුමනි, මේ වෙනත් ආයතන වලින් ලැබෙන්න තියෙන අවසරයන් විශාල ප්‍රමාණයක් මේකේ තියෙන නිසා ඇත්තටම කළ යුතුව තියෙන්නේ රජයේ කර්මාන්තපුරයක් නම් මේ ආරම්භ කරන්නේ රජයේ අනිකුත් ආයතන වලින් අර සාමාන්‍ය ක්‍රමවේදයෙන් එහා ගිහිල්ලා අවසරයන් ටික ඉස්සෙල්ලා අරගෙන තමයි කර්මාන්තපුරයට කර්මාන්තකරුවන් කැඳවන්න ඕන. දැන් මේක වෙලා තියෙන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක් එළිය පටන් ගන්නවා වගේම තමයි කර්මාන්තපුරවලත් කර්මාන්තකරුවන් කැඳවන්නේත් පැවරීම් කටයුතු කරන්නේත් සාමාන්‍ය ක්‍රියාවලියම තමයි. ඇත්තටම විශේෂත්වයක් නැහැ කර්මාන්තපුරවල. ඒක නිසා අපි දැන් බලාපොරොත්තු වෙනවා දින 22කින් අනුමැතිය ලබාගෙන දින 62ක් ඇතුළත මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරලා කර්මාන්තකරුවන්ට බාර දෙන්න බදු කරේ.
අලුතින් කර්මාන්තපුර ඇති කරන්න දැනට තිබෙන කර්මාන්ත පුරවල 32ක් යටිතල පහසුකම් දියුණු කරන්න බිලියන 1.5ක් මේ ගමන අයවැයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අමතිතුමනි, කර්මාන්තපුරවල නඩත්තු කටයුතු පසුගිය කාලය පුරාවටම සිද්ධ වුණේ නැහැ. සැබෑ වුමනාවක් තියෙන ආයෝජකීන්ට එන්න තියෙන අවස්ථාව නැති වෙලා ගියා පසුගිය කාලය පුරාවටම. සමහර ඉඩම් මිනිස්සු අත්පත් කරගෙන ඉන්නවා. සමහර වෙලාවට කර්මාන්තපුරවල පදිංචි වෙලා ඉන්නවා. මේ සම්බන්ධව කර්මාන්ත අමාත්‍යංශය අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඒ වගේම අතුරුබදු දෙන්න මුලිනුත් ඔබතුමා සඳහන් කළා. ඒ සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඒ වගේම මේ ක්‍රියාවලිය අමතිතුමා ඔබතුමා සඳහන් කළා ස්ටෙප් 15ක් යටතේ යන්නේ කියලා. ඒ ටික ඉක්මනින් අඩු කරගෙන දැනට තියෙන කර්මාන්ත ශාලා ඉක්මනින් පවත්වාගෙන යාම සඳහා රජයේ විදිහට පහසුකම් සලස්සන්නේ විදිහට කටයුතු කරන ආකාරයක් දැනගන්න අවශ්‍යයි. මොකද පසුගිය කාලේ පුරාවටම අපි දැක්කා කර්මාන්ත ශාලා ආරම්භ කිරීම වෙනුවට විශාල ප්‍රමාණයක් වැහිලා ගියා. ඉතින් ඒ නිසා මේ බිලියන 99ක් වෙන් කරලා තියෙනවා. විශාල අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම කැමතියි අමතිතුමනි මේ සම්බන්ධව දැනගන්න.
ගරු මන්ත්‍රීතුමියේ ප්‍රශ්නයක් නෙවෙයි, ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරන්නේ. මෙහෙමයි ගරු රතනායකතුමනි, මෙතන තියෙන ප්‍රශ්නේ ප්‍රධාන දේ තමයි කර්මාන්තපුරේ අපේ අමාත්‍යංශයෙන් හැදුවට යටිතල පහසුකම් සකස් කරාට ඒක බාරකාරත්වයේ දෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට. ඒතර ප්‍රාදේශීය ලේකම්වරයා තමයි බදු අය කිරීමේ ක්‍රියාවලිය සහ අනිකුත් කටයුතු සිද්ධ කරන්නේ. නමුත් ප්‍රාදේශීය ලේකම්වරයාට මේක කිසිම වගවීමක් නැහැ. ඔහුට අධ්‍යයනයක් නැහැ, මේක ගැන අවබෝධයක් නැහැ. එතකොට දැන් අපි බලාපොරොත්තු වෙනවා කර්මාන්ත පුර ඍජුව කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ සහ කර්මාන්ත සංවර්ධන අධිකාරියේ යටතේම පවත් ගන්න. මොකද ඒකේ යටිතල පහසුකම් සැකසීම අනිකුත් දේවල් සිදු කිරීමේ වගකීම තියෙන කර්මාන්ත අමාත්‍යංශයට. ඒක නිසා මේකේ මූලික ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් බදු එකතු කිරීම විතරයි කරන්නේ. හුඟක් තැන්වල බදු එකතු කළත් නැහැ. අපි හොයලා බැලුවම බදු එකතු කළත් නැහැ. ඊළඟට ප්‍රධාන ප්‍රශ්නේ ඔබතුමිය කිව්ව ආකාරයටම අතුරු බදු දෙන්නේ. අතුරු බදු දෙන්න බැහැ කර්මාන්ත අමාත්‍යංශයේ එකඟතාවයක් නැතුව. දැන් සමහර අය මම දන්නෝ වැදගත්ම කර්මාන්ත පුරවල වාණිජමේ වටිනාකමක් තියෙන ඉඩම් බදු දීලා තියෙනවා පළවෙනි කෙනාගෙන් අනිත් කෙනාට ඩොලර් 5000ක් මාසෙකට ගන්න. ඩොලර් 5000 ගානේ බදු දීපු අය ඉන්නවා. ඒවා රජයට ලැබෙන තියෙන ආදායම. රජයේ බිලියන ගාණක් වියදම් කළා තර්මාන්තපුර හදනවා. හැබැයි ව්‍යාපාරයක් හිටියම බදු දෙන්න වෙන අය. එහෙනම් අතුරු බදු දීම කරන්න බෑ. දෙනව නම් ඒක දෙන්න ඕන කර්මාන්ත අමාත්‍යාංශයේ වගවීම යටතේ. අපිත් එක්ක කිව්සුම අස්සම් ගන්න ඕන කර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක. ඒ සිදුවීම වෙන්නේම ප්‍රාදේශීය ලේකම් හරහා මේ ක්‍රියාවලිය විධිමත් නැති නිසා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේ ප්‍රාදේශීය ලේකම් හරහා මේ දේ විධිමත් කරන්න අනිකුත් කඩේතු ඔබතුමිය මම ඉදිරිපත් කරපු මේ පැහැදිලි කිරීමේ ඔබතුමියට පිළිතුරු තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
ගරු රුවන් විජේවර්ධන මන්ත්‍රීතුමා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට. රුවන් විජේවීර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක එක 2024 දක්වා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පැවති ඉඩම් ප්‍රමාණය ගැන තමයි අහන්නේ. ශ්‍රී ලංකාවේ වන ආවරණය සංගණනය කරනු ලබන්නේ වසර 5කට වරක් වන අතර මේ දක්වා 1992, 99, 2010, 2015, 2020 යන අවුරුදු වල සංගණනය සිදු කරලා තියෙනවා. 2020ත් 2024ත් අතර ඒ නිසා සංගණනයක් සිදු වෙලා නැහැ. 2020 වසරේදී මෙම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වන සංගණනය අනුව වන රක්ෂණ දෙපාර්තමේන්තුව සතුව මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 104,279.92 තමයි හෙක්ටයාර වලින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පැවති ඉඩම් ප්‍රමාණය වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්න අංක A2, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් ප්‍රමාණය වෙනස් වීම සඳහා බලපා ඇති මූලික හේතු. ඒක ගත්තොත් ගරු මන්ත්‍රීතුමනි, ජනගහන වර්ධනය සමග මිනිසාගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හා විශේෂ සංවර්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙන්ම රජයේ වෙනත් කටයුතු සඳහාද ඉඩම් බැහැර කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව තමයි ඒ ඉඩම් ප්‍රමාණය වෙනස් වෙන්න බලපාන්නේ. ප්‍රශ්න අංක 3, අංක 3 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය තමයි අහලා තියෙන්නේ. එතකොට මනා දේශගුණික තත්ත්වයන් මෙන්ම පස ජල සම්පත්, සතුන් හා වෘක්ෂ සංරක්ෂණය හා රටේ සෞන්දර්යාත්මක, විද්‍යාත්මක, ඓතිහාසික, සමාජ ආර්ථික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ප්‍රශස්ත හා ප්‍රමාණවත් වන ආවරණයක් දිවයිනේ පවත්වාගෙන යාම, වනබිම් සතු භූමි ලක්ෂණ, වන සතුන් හා වෘක්ෂ ලසා ඓතිහාසික, සෞන්දර්යාත්මක, විද්‍යාත්මක, පාරිසරික හා සමාජීය ලක්ෂණ සැලකීමට ගත් ඒකාබද්ධ භූමි පරිශීලනය මගින් වනබිම් ප්‍රශස්ත ලෙස භාවිතයට ගැනීම, වනවගාබිම් සංවර්ධනය මගින් දේශීය පරිභෝජනය සඳහා මෙන්ම අපනානය සඳහා අවශ්‍ය වන දැව නිෂ්පාදන වර්ධනය කිරීම සහ එමගින් පාංශු හා ජල සම්පත් සංරක්ෂණය සහතික කිරීම, අනාගත දැව අවශ්‍යතා අඛණ්ඩව සපුරා ගැනීම උදෙසා වන සම්පත් විද්‍යාත්මක පදනමින් කළමනාකරණය කිරීම සහ ඒවායේ තිරසාර සංවර්ධනය සහතික කිරීම, සියලු වන සම්පත් සංවර්ධනයට මෙන්ම භාවිතයට ගන්න අවස්ථාවන්හිදී ජෛව හා ජාන විවිධත්වය රැක ගැනීම සහ පාංශු හා ජල සම්පත් සංරක්ෂණය උදෙසා අවශ්‍ය පාරිසරික ආරක්ෂණ ක්‍රම යොදා ගන්නා බවට වග බලා ගැනීම, වන සම්පත් තිරසාර සංවර්ධනයට ලක්කිරීම සඳහා අවශ්‍ය වන වන විද්‍යා පර්යේෂණ කටයුතු පවත්වාගෙන යාම, වන සම්පත් සංවර්ධනය උදෙසා දායක වන්නා වූ අනෙකුත් ආයතන සමග වෘත්තීය මට්ටමින් සම්බන්ධතා පවත්වාගෙන යාම, ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළ නැංවාලීම උදෙසා වන සංරක්ෂණය, කළමනාකරණය හා සංවර්ධනය ඉලක්ක කොටගත් ප්‍රජා සහභාගිත්ව වැඩසටහන් ක්‍රියාවට නැංවීම, වන සංරක්ෂණය හා සංවර්ධනය පිළිබඳ අවබෝධය හා හැකියාවන් ප්‍රවර්ධනය සඳහා අධ්‍යාපනික හා ව්‍යාප්ත වැඩසටහන් මෙහෙයවීම, තත්කාලීනව බලපවත්නා වන සංරක්ෂණ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාවන්ට අනුකූලව වන සම්පත් ආරක්ෂා කිරීම, ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම අරමුණු කොට සංරක්ෂණ ක්‍රියාවලියට අවහිර නොවන අයුරින් පරිසර සංචාරක කටයුතු පවත්වාගෙන යාම, පෞද්ගලිකංශයේ සහභාගිත්වයෙන් වන සංවර්ධන ක්‍රියාවලීන් ප්‍රවර්ධනයට පියවර ගැනීම. ප්‍රශ්න අංක A4 එම දෙපාර්තමේන්තු සතු ඉඩම් මහජන භාවිතයන් සඳහා යොදාගත හැකි ප්‍රතිපාදන තිබේද කියන එක තමයි ඔබතුමා අහලා තියෙන්නේ. ජාතික වන ක්ෂේත්‍ර ප්‍රතිපත්තිය සහ වන සංරක්ෂණ ආඥාපනත අනුව වන සම්පත් ස්ථාපනය කිරීම ආරක්ෂා කිරීමට හා ඒවායේ තිරසාර කළමනාකරණය සඳහාද මහජනතාවට වනජ ද්‍රව්‍ය තිරසාරව භාවිතා කිරීමටද අදාළ ප්‍රතිපාදන සලසලා තියෙනවා. ප්‍රශ්නාංක A අදාළ නොවේ.
ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දීම සම්බන්ධව පරිසර ඇමතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි, ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කය ගත්තත්, මම නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කය ගත්තත්, ඉන් පිටත ගත්තත් අපි දකින දෙයක් තමයි මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තියෙන ඉඩම් අනවසර ගොවීන් සහ විවිධ පුද්ගලයන් විසින් අනවසර ආකාරයෙන් මේ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය තින ඉතාම ඡේදනීයම තැන තමයි මේ අත්පත් කරගන්න ඉඩම් මේ අනවසර අත්පත් කරගන්නා පුද්ගලයන් විසින් පිටස්තර පුද්ගලයන් විශේෂයෙන්ම දිස්ත්‍රික්කයෙන් පිටත ඉන්න පිටස්තර පුද්ගලයන්ට විකුණනවා. මෙහිදී අක්කරේ ඉඳලා සමහර වෙලාවට මේ අක්කර 50 60 100 දක්වා මේ විශාල ඉඩම් විකිණීමේ ජාවාරමක් ආකාරයෙන් මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට එතනදී වෙන බරපතලම ප්‍රශ්නේ තමයි මේ මෙහෙම මේ ඉඩම් විශාල ප්‍රමාණයේ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තියෙන ඉඩම් විශාල ප්‍රමාණයෙන් අත්පත් කරගන්නා පුද්ගලයන් මේ ඉඩම් වට කරලා ඔවුන්ගේ මායිම සීමාව දක්වමින් පුද්ගලික විදුලි වැටවල් ඉදිකිරීමේ ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. ඒ නිසා අර වන අලින්ගේ සංචරණයට දැඩි බාධා වීම සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රදේශයේ අපේ දිස්ත්‍රික්කයේ විශාල වනාලි ගැටලුවක් නිර්මාණය වෙන්න ඒක බලපාලා තිනවා. එතකොට මේ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ගන්නා පියවර සහ ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණාව තමයි ඔබතුමාගෙන් දැනගන්න කැමති.
ගරු මන්ත්‍රීතුමනි, අපි ඔය වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉඩම් නීති විරෝධීව අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒතකොට ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ට විරුද්ධව නීති විරෝධීව ඉඩම් අත්පත් කරගන්න පිරිස්වලට විරුද්ධව නීතිමය කටයුතු කරලා ඒ ඉඩම් නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තු බාහිරට ලබා ගැනීමටත් ඒ වගේම මේ අවශ්‍ය වන කටයුතු වන වදා කටයුතු සිදු කිරීමටත් කටයුතු කරනවා. ඔබ කිව්වා වගේම මේක ඔහුගේ කාලේ ටිකක් බරපතල විදියට සිදු වෙලා තියෙනවා. ඒ නිසාම සැලකිය යුතු වන ආවරණ ප්‍රමාණයක් විනාශයට ලක් වෙලා ඒ නිසාම ඔබ කිව්ව ආකාරයේ වනාලි ගැටලුවත් තිබුණට වඩා වැඩි වෙලා තියෙනවා, තීව්‍ර වෙලා තියෙනවා. ඒක අපි පරිසර අමාත්‍යාංශය හැටියටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හැටියටත් විශේෂ ගැටලුවක් හට හඳුනාගෙන තියෙනවා. ඒක නිසා ඉක්මනින්ම එක පැත්තකින් මේ ඉඩම් යලි අත්පත් කරගෙන ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගන්නත්, ඒ වගේ යලි අත්පත් කරගන්නත්, යලි වනවගා කරන්නත්, ඒ වගේම අලි කොරිඩෝ ඇති කිරීම සඳහා වෙන් කරපු ඉඩම් හඳුනාගෙන ඒ අලින්ට අවශ්‍ය කරන අලි ඇතුන් සංරක්ෂණයට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සහ වනාලි මිනිස් ගැතුම අවම කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නත් අපි සැලකිලිමත් වෙලා තියෙනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමනි, අපි මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක මේ සම්බන්ධ විශේෂ වනාලි ගැටලුව සහ මේ වන ඉඩම් සම්බන්ධව සාකච්ඡා කරනකොට අපි දැකපු දේ තමයි ඔවුන් සතුව ඉන්න නිලධාරීන් ප්‍රමාණය, ඔව් විශේෂයෙන්ම වන ශේෂ්ඨ නිලධාරී කියන තනතුර හොබවන නිලධාරීන් ප්‍රමාණය ඊටාම භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ඔවුන් සතුව ඉන්නේ. ඒ නිසා ඔවුන්ට විශේෂයෙන්ම මේ වන ආරක්ෂණ කටයුතු මේ වනය ආරක්ෂා කරගැනීමේ කටයුතු සම්බන්ධව බරපතල අභියෝගයක් එල්ල වෙලා තියෙන බව තමයි ඔවුන් ප්‍රකාශ කරේ. ඒත් එක්කම ඔවුන්ට ලබා දෙන විශේෂයෙන්ම ඉන්ධන දීමනාව ඇතුළු ඉන්ධන ප්‍රමාණය වගේ විවිධ පහසුකම් වලත් යම් ආකාරයක වැඩි කිරීමක් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක හොඳ බව ඔවුන් ප්‍රකාශ කරා. ඒක නිසා විශේෂයෙන්ම මේ පිරිස මේ පිරිස විශේෂයෙන්ම වන ශේෂණධාරීන් ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන මේ පුරප්පාඩු සම්බන්ධව පිරවීම සඳහා යම් ක්‍රමවේදයක් තිබෙනවාද කියන කාරණාව දැනගන්න කැමති වෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව මේ තියෙන මානව සම්පත් හිඟය සම්බන්ධයෙන් පෞගේ කාලේ අපි එක විශේෂ ගැටලුවක් හඳුනාගත්තා. එනිසා ඒ ප්‍රමාණවත් මානව සම්පත නැහැ. එනිසා අපි මේ සම්බන්ධයෙන් රජයත් සමඟ සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා කරලා ඒ කොයිතරම් පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවද සහ ප්‍රශස්ත ලෙස මේ කටයුතු ඉටු කරද්දී තව කොයිතරම් ප්‍රමාණයක් අවශ්‍යද කියන එක අපි රජයේ අවබෝධය හදලා අපි මේ වෙනකොටත් ඒ සඳහා බඳවා ගැනීම කරන්න ඉල්ලීම් කරලා තියෙනවා. රජයේ අවසරය ලැබුණු වහාම ඒ සඳහා අපි කටයුතු කරනවා. ඔබ කිව්ව වගේ මානව සම්පත් හිඟයක් තියෙනවා. නමුත් අපි ඒකට මැදිහත් වෙලා ඉන්නවා. රජයේ අවසරය ලද්ද ගවහාම අපි ඒ බඳවා ගැනීම කරන්න සූදානම්. ඒ වගේම දීමනා සම්බන්ධයෙන් ඔබගේ යෝජනාව අපි සලකා බලන්නම්. මොනවද ඒ තියෙන දුෂ්කරතා කියලා යලි හඳුනා ගැනීමක් කරගෙන ඔවුන් සමඟ සාකච්ඡාවක් කරගෙන අපි ඒ සම්බන්ධයෙන් උත් දෙන්න පුළුවන් සහනය මොකක්ද කියන එක සම්බන්ධයෙන් සලකා බලන්න පොරොන්දු වෙනවා.
ගරු පද්මසිරි බණ්ඩාර මන්ත්‍රීතුමා, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්නේ අහනවා. ගරු කතානායකතුමනි,
මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය පැන නැගින්නේ මෝදර සහ මාලිගාවත්ත නිවාස සංවර්ධන අධිකාරිය සතු මෝදර සහ මාලිගාවත්ත පිටි ප්‍රදේශපා ශාලාව සම්බන්ධයෙන්. ආ එක පිළිතුර නැත. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ප්‍රදීපා ශාලාව ශාලාවන් දෙක බදු දෙනකොට ප්‍රධාන තක්සේරු කරුගෙන් වාර්තාවක් තක්සේරු වටිනාකම අරගෙන තියෙනවද කියන එක. මෝදර ප්‍රදීපා ශාලාවේ ඉඩමේ අයිතිය ජාතික නිවාස සංවර්ධන වෙත සම්පූර්ණයෙන් පැවරිලා නැහැ. ඒ අනුව අර පැවරිලා නැති නිසා රජයේ තක්සේරු ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මාලිගාවත්ත ප්‍රදීපා ශාලාවේ මේ වන විට දේපළ තක්සේරු වටිනාකම ලබා ගැනීම සඳහා අවශ්‍ය මිනුම් සිතියම් සකස් කර තක්සේරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. රෝමන් 3 මෙතෙක් තක්සේරු වටිනාකම ලැබිලා නැහැ. ප්‍රශ්න අංක 4 නියමිත පරිදි ඉඩමේ අයිතිය නිවාස සංවර්ධන අධිකාරියට පැවරිලා නැති නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන්න පුළුවන් කමක් වෙලා නැහැ. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් හැටියට තමයි ප්‍රදීපා ශාලාව බදු පදනම් මත ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නයේ A1 වාර්ෂික කුලිය සම්බන්ධයෙන් ඒ ඉඩමේ පරිච්ඡේදයක් රුපියල් 105 බැගින් ලබා දීලා තියෙන්නේ කියන එක අහන්නේ. නැත වාර්ෂික බදු කුලිය රුපියල් 453,000ක වෙනසේ පර්චේස් 109.71% බිම් ප්‍රමාණයක් තමයි බදු ලබා දීලා තින්නේ. ඉඩමේ මේක බදු දීලා තින්නේ කාටද කියලා තමයි අහන්නේ. ඒක නාහිමියන් පදනමකට තමයි බාර දීලා තින්නේ. රෝමන් 3 නිවාස අරමුණ සෑදීමේ අරමුණ සඳහාද මේ බදු දීම කළා තියෙන්නේ? නැහැ. නමුත් සාමාන්‍ය නිවාස ව්‍යාපෘතියක් හදනකොට ඒ නිවාස ව්‍යාපෘතියේ අයගේ සුබ සාධන කටයුතු ආගමික කටයුතු සඳහා වින් කරන්න අවශ්‍යයි. එනවා මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයක්. ඒ වගේම ඊට අනුබද්ධව පවත්වාගෙන ලැබෙන Siri Sumana දහම් පාසලේ කාර්යයන් සඳහා තමයි ඒ කාර්යයන් පවත්වා ගැනීම සඳහා තමයි මේ බදු පදමින් ලබා දීලා තියෙන්නේ. ඊළඟට 4 ප්‍රශ්නය අහන්නේ ප්‍රධාන තක්සේරු කරගෙන් තක්සේරු වටිනාකමක් ලබාගෙන තියෙනවද කියලා. කලින් පැහැදිලි කරන විදිහට ලබාගෙන තියෙනවා. ඒ වගේම බදු පදමින් ලබාගෙන තක්සේරු කරගෙන් බදු තක්සේරුව 2023/1/25 දින තමයි ලබාගෙන තියෙන්නේ. ඒ අනුව වාර්ෂික බදු කුලිය 453,000ක් ආ කොටස අදාළ නැත.
ඇමතුමනි බොහොම ස්තුතියි. මගේ අතුරු ප්‍රශ්නයක් නැහැ.
කරු අම්බිගා සමීල් මෙනවිය, වැවිලි සහ ප්‍රජා යටිතල භාෂකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු දෙවෙනි වටය ගරු අම්බිකා සමීල් මෙනවිය, වැවිලි සහ ප්‍රජා යටිතල පාසකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
ගරු මන්ත්‍රීතුමිය,
දෙවෙනි වටය
ගරු කථානායකතුමනි, ගරු අම්බිකා සාම්වෙල් මන්ත්‍රීතුමිය වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
දෙවෙනි වටේ මම පිළිතුර සභාගත කරන තරවටම